जन्मभूमि
अंकदीप विजय भूमि अपे उदार मातृभूमि मातृभूमि
नवसीलांते ओकलैंड नुवर एक्सत् श्रीलंका संगमे अनुग्रहायेन සෑම බදාදාවකම සුපුරුදු පරිදි රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ අද ඔක්තෝබර් මාසයේ 13 වෙනි බදාදා සුන්දර සැන්දෑවක උණුසුම් ආලින්දයක සිට ඔබ හමුවන මම රසිකා හරිස්චන්ද්‍ර
ඔබ සමග අද පිළිසඳරට එක්වන මම ප්‍රශාන් ගාල්ලගේ
ආයුබෝවන්.
මානිකසෙ පොළෝ ගැවි නිධාන වී
අක්තෝබර් මාසය අපි සෑවම පුනපුනා බලා සිටින වසන්තයට පියමන් කරන කවුළු දුර කියලා මට සිතෙනවා. දිවාකාලයේ දීර්ඝ වීමත් සමග අප සෑවම ප්‍රබෝධයට පත් කරමින් බොහෝ ක්‍රියාකාරකම් ක්‍රිකට් වැනි ක්‍රීඩාවන් පටන් ගැනීමට පුනපුනා බලා සිටින ඔබට නැවුම් සිතුවිල්ල සහ බලාපොරොත්තුවක් ගෙන දෙන ඒ සුන්දර මාසය මේ ඔක්තෝබර් මාසයයි.
මේ මාසයේ තමයි අපි හැමෝම ගෙවතු වගාවන් ආරම්භ කරන්නේ. ඔබගේ ගෙවත්තේ නැවුම් හිරු රශ්මියෙන් පෝෂණය වී හිස් එසවීමට උත්සාහ කරන විසිතුරු මල් වගාවන් එළවලු සහ පළතුරු පැලෑටි දලුලා එන ඒ සුන්දර මාසයයි මේ ඔක්තෝබර් මාසය.
ඔව් සැබවින්ම මේ ශීත කාලයට සමුදී වසන්තයට පියනගෙන දර්ශනීය මාසයයි. ඔබ තවමත් ගෙවත්තේ ඔබගේ පැලවගාව ආරම්භ කර නැත්නම් ඒ සඳහා යොමු වීමට ඔබට තියෙන සුදුසුම කාලයයි. රසිකවට කියන්න පුළුවන්ද ඔයා මේ ගමන මොනවද වගා කරේ කියලා?
ඇත්තටම වගාවක් පටන් ගන්න කලින් අපි ගෙවත්තේ සුදුසු තැනක් සොයා ගන්න ඕනේ. නවසීලන්තයේ සිටින බොහෝ දෙනෙක්ට වෙජ් පැච් එකක් තියෙනවා. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ එළවලු පාත්තියක්. සමහරුන්ට ගෙවත්තක් නොමැති වුවත් ඔවුන් ඒ සඳහා නොයෙකුත් විකල්ප භාවිතා කරනවා. සමහරු මල් පෝච්චි භාවිතා කරනවා. ඉතින් අපි පළමුව පොළව සකස් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ තිබෙන සාරවත් පස හා සසඳන විට මේ අභියෝගයක් විය හැකි වුවද ඔබට අවශ්‍ය පස් සහ පොහොර මලු මිලදී ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඔව් දැන් මෙහෙම බිම සකස් කරගත්තට පස්සේ මම මිරිස් පැල, ගෝවා, බීට්රූට්, ලීක්ස්, සිල්වර් බීට් වැනි එළවලු වර්ග වගා කරා.
ඔබගේ වගාවෙන් ඔබට අවශ්‍ය සියලුම දේ අවුරුද්ද පුරාවටම වස විස වලින් තොරව ගෙවත්තෙන්ම නෙලා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේන් ලැබෙන ආත්ම තෘප්තිය අපිට කියලා නිම කරන්න බෑ. විශේෂයෙන් කොවිඩ් උවදුර මැද්දේ මානසික ආතතියෙන් පසු වෙන ඔබට මේ සුන්දර අත්දැකීමක් වේවි. ඔබගේ වගාවේ පර නෙලන විට ඔබට ඇතිවන මානසික සහනය ඔබගේ සියලු රෝග දුර කරා. ඔබගේ දවස ඔබ හිතනටත් වඩා හොඳ දවසක් වෙනවා නොඅනුමානයි.
ඔක්තෝබර් මාසය තමයි සාමාන්‍යයෙන් නවසීලන්තයේ සීතල අඩුවේගෙනම යන මාසය. අපි හැමෝම ගොඩක් කැමති හිමිදිරියේ නැගිටලා තේ කෝපයක් හදාගෙන වත්තට ගිහිල්ලා කුරුළු ගීතනාද අසන ගමන් ඒවත්ති ලස්සන බලන්න. විශේෂයෙන් මේ දවස්වල අපි හැමෝම නිවෙස්වල සිරවි එළියට යන්න බැරිව බොහෝ සීමාවන් වලට යටත් වෙලා ඉන්න කාලයක්. අගෝස්තු 17 වෙනිදා ආරම්භ කළ මේ ලොක්ඩවුන් එකත් එක්ක මාස එකහා මාරකටත් වඩා කාලයක් අපි දැන් ගෙවල් ඇතුළට වෙලා ගත කරනවා. අපිට කියන්න බෑ තව කොපමණ කාලයක් මෙසේ ගත කරන්න වෙයිද කියලා. හරියටම ස්වභාව ධර්මෙන් අපිට ලැබුණ දඬුවමක් වගේ. ඉතින් මේ අවස්ථාව අපි ඒ ස්වභාව ධර්මෙන් ලැබුණ දඬුවම සුභවාදීවගෙන ගෙවත්තට ගොස් ඒ ආශිර්වාදයක් කරගන්න පුළුවන් නම් අන්න එතනයි අපේ ජයග්‍රහණය.
ඔයා කියපු විදිහට මේ ඔක්තෝබර් මාසය දේශගුණයේ පැත්තෙන් බැලුවත් හරි සෞම්‍ය මාසයක්. එච්චර සීතල නැති, එච්චර රස්නයක් නැති හරිම සුන්දර මාසයක්. ඉතින් උදේ පාන්දර නැගිටින ඔයාලා ශ්‍රී ලංකාවෙන් ගේන ගුණවත් රසවත් ඒ තේ කෝපයත් අරගෙන ඔබගේ ගෙවත්තට ගිහිල්ලා ලස්සනට හැදෙන වගාව දිහා බල්ලා ඒ විඳින රසය වෙන කොහෙන්වත් ගන්න නම් හැකි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබගේ දවස අවසානයේ විඩාව නිවා ගන්න ඔබට ගෙවත්තට ගිහින් හරිම සුන්දර මානසිකත්වයක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ආර්ථික වාසී වගේම ගුණයෙන් රසයෙන් පිරි ආහාර ලබා ගන්න ඔබගේ ගෙවත්ත ඔබට උපරිම ඉටුවහලක් වේ. ඒ සඳහා ඔබ අලස් නොවේ උදේම නැගිටලා හොඳ මනසකින් ප්‍රබෝධයකින් ඔබගේ ගෙවත්තේ වැඩ හෙටම පටන් ගන්න. ප්‍රවීණ ගායක සීටී ෆර්නාන්ඩ් මහතාගේ හඬ ගුවනට මුසු වෙන මේ මොහොතේ අපි දැන් හැරෙමු ඔක්තෝබර් මාසයට. අද ඔක්තෝබර් 13. දහතුන කියලා කිව්වම ගොඩක් අයගේ හිතට එන්නේ යම්කිසි චකිතයක්. මොකද දහතුන කියන නම්රයට ගොඩක් අය කැමති නැහැ. අපි ඒ ගැනත් කතා කරන්න බලමු. කොහම වුණත් මේ ඔක්තෝබර් මාසයේ ලෝකයේ හැමතැනම විශේෂ සිදුවීම් වෙලා තියෙනවා. අපි මේ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන අපේ අවධානය යොමු කරමු. 1775 දී එක්සත් ජනපද නාවික හමුදාව උපත ලැබුවෙත් අද වැනිම දවසක. ඔබ හැමෝම දන්නවා ඇති ග්‍රිනිච් වේලාව කියන්නේ මොකක්ද කියලා. ග්‍රිනිච් මධ්‍ය කාලය යනු ලන්ඩනයේහි ග්‍රිනිච් පිහිටි රාජකීය නිරීක්ෂණාගාරයේ මධ්‍යස්ථ සූර්ය කාලයයි. ලොව පුරා සම්මත වේලාවන් ගණනය කරන විශ්ව කාලය ලෙස ග්‍රිනිච් ටයිම් ග්‍රිනිච් පිහිටවන ලද්දේත් හරියටම 1884 ඔක්තෝබර් 13 වෙනිදා අද වගේ දවසකයි. ඔබ හැමෝම අහලා ඇති ඇමරිකාවේ ධවල මන්දිරය ගැන. 1792 ඔක්තෝබර් 13 වෙනිදා තමයි ධවල මන්දිරයේ මුල්ගල තැබුවේ. ඒ ජෝර්ජ් වොෂින්ටන් විසින්. ඒ කාමර 100කට වඩා ඇති අතර උස තට්ටු 3කින් යුක්ත වෙනවා. එය සැලසුම් කළේ ජේම්ස් හොබන් විසින්. මුලින්ම මේ ගොඩනැගිල්ල ජනාධිපති මන්දිරය ලෙසින් නම් කළත් එය නිම වී වසර 10කට පසු ධවල මන්දිරය යන නාමය ඒකට ලැබුණා. කෙසේ වුණත් 1814 දී බ්‍රිතාන්‍ය හමුදා විසින් ඒ පුලුස්සා දැමුව අතර 1817 දී එකන හරිටම අවුරුදු 3කට පස්සේදී ප්‍රතිසංස්කරණය කර නැවත අත්පත් කරගනු ලැබුවා. වීර කාන්තාවක් හැටියට ඉතිහාසයට එක්ුණු මොලි පීචර් උපත ලැබුවෙත් අද වගේම දවසක 1754 දී. ඇය 1778 ඇමරිකානු විප්ලවයේදී මොන්මුන් සටනේදී ජල ප්‍රවාහකයෙක් වශයෙන් සේවය කළා. ඇගේ සැමියා කාලතුවක්කු හමුදාවේ ජෝන් හේස්. ඔහු යුද්ධයේදී මියගිය අවස්ථාවේදී ඇය ඔහුගේ කාලතුවක්කුව අතර අරගෙන සටන දිගටම කරගෙන ගිය වීර කාන්තාවක්.
ඔහු ඒ වගේම ස්වාභාවික විපත් අඩු කිරීමේ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් මාසයේ 13 වන දින ගෝලීය වශයෙන් සමරනු ලබනවා.
1920 අවසාන වතාවට මෙහෙ වූ රුසියානු ඕතඩොක්ස් දේව මෙහෙය හරියටම අවුරුදු 70කට පසු සෝවියට් දේශීය සමාජවාදයේ බිඳ වැටීමෙන් පසු නැවතත් පැවැත්වුවේ 1990 ඔක්තෝබර් 13 වෙනිදා අද වගේ දවසක. ඇත්තටම ඔක්තෝබර් මාසය ගැන කතා කරනකොට 1917 රුසියාවේ ඇති වූ ඔක්තෝබර් විප්ලවය ගැන අපට අමතක කරන්නම් බැහැ. ඒ රොමනොෆ් රාජවංශයේ සියවස් ගණනක පාලනය අවසන් කළ අතර සාර්වාදී පාලනය අවසන් කළා. ඔහු ක්‍රිස්තු වර්ෂ 54 ලෝක ප්‍රසිද්ධ රෝමානු අධිරාජ්‍යා වූ ක්ලෝඩියස් මියගියෙත් අද වැනිම දවසක. ඔහුගේ බිරිඳවන අග්‍රිපිනා අධිරාජනිය විසින් වස මිශ්‍ර කළ හතු ආහාරයට දීමෙන් ඔහු මියගියා. හැබැයි හොඳ වෙලාවට අද ඔක්තෝබර් 13 වෙනිදා සිකුරාදාවක් නෙමෙයි. 13 වෙනිදා සිකුරාදාවක් නම් බොහෝ අය ඒට කියන්නේ බ්ලැක් ෆ්‍රයිඩේ කියලා. එහෙම නැත්නම් කළු සිකුරාදා කියලා. අතීතයේ එන විශ්වාසයක් තමයි 13 වෙනිදා හෝ කළු සිකුරාදා. එහෙම නැත්නම් 13 වෙනි සිකුරාදා අවාසනාව ගෙන දෙන දවසක් කියලා.
Yeah.
සියවස් ගණනාවක් තිස්සේ අසුභ අංකයක් සේ සලකනවා. එහෙත් මේ විශ්වාසයන් සමග අංකයක් සම්බන්ධ කරගත්තේ කෙසේද? බොහෝ ගොඩනැගිලිවල 13 වන මහලක් හෝ කාමරයක් නොමැත. ලෝකයේ පොහොසත් නගරයක් වන නිව්යෝක් නගරය මෙයට කදිම නිදසුනක් වෙනවා. ඒ කෙසේ වෙතත් ට්වින් ටවර් එකේ නම් 13 වන මහලක් තිබුණා. ඉතින් සෙප්තැම්බර් මාසේ 11 වෙනිදා සිදුවෙච්ච විනාශයත් සමග මේ ට්වින් ටවර් එකේ 13 වන මහලක් තිබීම ගැන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුණා. සමහරක් අය කරදරයක් සිදුවේ යයි චකිතයකින් 13 වන දින වැදගත් ගමනක් යොදාගන්නේ නැහැ. නොම්බර 13 ගැන උදාහරණ බොහෝසිය තිබුණත් ඒ සුප්‍රසිද්ධ කීපයක් ගැන අපි දැන් බලමු. 1970 අප්‍රේල් 13 වෙනි දින ඇපලෝ 13 යන අභ්‍යවකාශ ගමන ඉන් එකක්. තවද එංගලන්තයේ 13 හැවිරිදි දරුවෙක් 13 වන සිකුරාදා වෙලාව 13:13ට විදුලි සැරවැදීම බොහෝ දිනාගේ කතා බහට ලක් වුණා.
ඔව් ඇත්තටම නොම්බර 13 හෝ රෑ 12 හෝ බ්ලැක් ෆ්‍රයිඩේ එහෙම නැත්නම් කළු සිකුරාදා හෝ වේවා මේ කොපමණ මිත්‍යා විශ්වාස අපාතර තිබුණත් මේ හැම දෙයක්ම අහඹු සිදුවීමක් විය හැකියි. අප මේ දේවල් ජය ගන්න නම් අපට ඇත්ත වශයෙන්ම තිබිය යුත්තේ අපේ තියෙන ආත්ම විශ්වාසය කියලයි මට නම් හැඟෙන්නේ. අවාසනාවකට වගේ අද ලෝකේ බොහෝ දෙනා මේ මිත්‍යාවන් සම්බන්ධයෙන් ඇති විශ්වාසයන් නිසා රෝගී බවට පවා පත්වී තිබෙනවා. අංක 13 සම්බන්ධයෙන් ඇතිවන බිය නිසා ඇතිවන රෝගයට ට්‍රිස්කයිඩක ෆෝබියා කියා කියනවා. ඉතින් මේ රෝගයෙන් පෙළෙන බොහෝ අය අද ලෝකයේ සිටිනවා කියලා කිව්වොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. නැවතිල්ලක් නැතුව ගෙවි යන අමාරුවෙන් ලබාගත් අපේ ජීවිත කාලය තුළ ඔබට සැනසිල්ලේ සිටින්නට ඔබගේ ගෙවත්ත හරියට සකස් කරන්නේ කොහොමද කියලා ප්‍රවීණයෙකුගෙන් විමසන්නටයි මේ සූදානම්.
ඒ අප සැම කවුරුත් හඳුනන සරච්චන්ද්‍ර ත්‍රිමාවිතාන මහතා. ඔහු පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් ඉතා දීර්ඝ කාලයක් තමාගේ සේවය බෙදා දුන් ප්‍රවීණයෙක්. ඒ වගේම නවසීලන්තයේ රෝයල් බිස්නස් ස්කූල් ආයතනයේ හෝටිකල්චර් අංශයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා.
අපි ඔබ ආයිබෝන් කියා මේ වැඩසටහන පිළිගන්නවා. ආයිබෝන්.
ආයිබෝන්.
ඔව් බොහොම ස්තුතියි ත්‍රිමාවිතාන මහත්මයා. මම අහන්න කැමති මේ ගෙවතු වගාවකින් පෞද්ගලිකව ඔබටත් රටටත් සමස්තයක් වශයෙන් ලෝකයටත් ප්‍රයෝජනයක් වෙනවද? එහෙමනම් ඔබට පුළුවන් ද අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඒ ගැන?
ඔව් ඇත්තම අපි ඕනම දෙයක් පටන් ගන්නව නම් ඒකේ ප්‍රයෝජනයක් මොනවා හරි හැමෝටම තියෙන්න ඕන. ඒක කරන ආයතන විතරක් නෙමෙයි ආහාර පාලින් ණයට එහෙම නැත්නම් රටට නැත්නම් ලෝකයටත් ඒ හැමෝටම වගේ ප්‍රයෝජන තියෙන්න ඕන. ඉතින් අපි ඒවතු වගාව ගත්තත් ඒකේ නොයෙක් ප්‍රයෝජන තියෙනවා. ඒකේ පළවෙනිම ගත්තොත් ඒකේ මුල්ම ප්‍රයෝජනේ තමයි ඒකෙන් වගා කරන අයට හම් වෙනවා අලුත් පළතුරු සහ අලුත් තෙලවලු. අපි මේ ඒවා දැන් කඩෙන් අපි ගන්නකොට ඒවා නැවුම් පළතුරු එළවලු නෙමෙයි. ඒවා හුඟක් දවස් ඉන්සෙක්ටිසයිඩ් එහෙම නැත්නම් ඒවා කල් තබා ගන්න කිමිකල්ස් ගන්න පුළුවන්. ඒ හින්දා වස විසින් තොරව අලුත් පළතුරු සහ අලුත් එළවලු තමන්ට පරිභෝජනයට කිරීමට ලැබීම තමයි මුල්ම මුල්ම ඒ වගේම ඉතාම වැදගත්ම ප්‍රයෝජන වෙන්නේ මේ ගිවතු වගාවේ.
ගිවතු වගාවේ කරන පැලෑටි එළවලු පළතුරු සියලු දේම අපිට කෘෂි නාශක පාවිච්චි නොකර ඒ දේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
ඔව්. ඕගනික් ෆාම්. ඒ කියන්නේ අපි කාබනික වගාව. ඒ කියන්නේ අපි ගෙදි වගා කරනකොට අපි එක ස්ප්‍රේ එකක්වත් කරන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි රසායනික ද්‍රව්‍ය මොකක්වත් ස්ප්‍රේ කරන්නේ නැහැ. රසායනික පෝර පාවිච්චියකුත් නැහැ. දැන් අපි විශේෂයෙන් පළතුරු ගත්තොත් අපි කවදාකවත් පෝර දාන්නේ නැහැ නිකස් වලට. ඒක හොඳට හැදෙනවා. දැන් මේ ගත්තොත් අපි ලංකාවේ පස වගේ නෙමෙයි මේ පස වෝල්කනික් සොයිල් එකක්නේ. හැබැයි ඒක හැමතැනමත් නැහැ. නමුත් මේ පැත්තේ ගත්තොත් අපි ඉන්න පැත්තේ ගත්තොත් මේ පස හරිම සරු කළු පාට හොඳ ගුවක් කාබනික ද්‍රව්‍ය වලින් පෝෂිත හොඳ ගැඹුරු පසක් මේ හරිය තියෙනවා. ඒ හින්දා අපිට මේකට කිසිම පොහොරක් අපි කවදාවත් දාන්නේ නැහැ. සමහරු ආවා මහාන කොහොමද මෙච්චර මේ ලස්සනට දෙන්නේ මොනවද මේවට දාන්නේ කියලා. මම කියන්නේ මම නම් කවදාවත් මේ පළතුරු වලට විශේෂයෙන් පොහොර දාන්නේ නැහැ. නමුත් අපි එළවලු හදනකොට සමහරවිට ස්ටාර්ටර් රෂණයක් විදිහට අර හිතවල සුමාන දෙහිකින් විතර පොඩ්ඩක් දාන්න ඕන අර ග්‍රැනියුලර් ෆර්ටිලයිසර් ස්ලෝ රිලීස් එක. ඒක දැම්මම අර ගහ ඉක්මන් කරනවා. ඊට පස්සේ රූට් සිස්ටම් එක හැදුනෙන් පස්සේ ගහ හොඳට හැදීගෙන යනවා. පස්සේ ඕන තරම් මේකට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය තියෙනවා. ඒ හින්දා කිසි දෙයක් ඕනේ නැහැ. මේක ඇත්තට පරිබෝධ හානියකුත් ඒක අස්සල නැහැ කිසිම.
ඔව් ඒක ඇත්තටම බොහොම හොඳ ආරංචියක්. මොකද අපි හැමදෙස්සම දැකලා තියෙනවා කඩවල් වලට ගියාම පස් විකුණන්න තියෙනවා මළු වල දාලා. ඒක අවශ්‍ය නැහැ කියන එක තමයි ඔබතුමා සඳහන් කරන්නේ.
ඔව් ඔව්. හැබැයි එළවලු වලට අර මේ හිටවු ගමන් අර තියෙනවනේ ට්‍රාන්ස්ප්ලාන්ටින් ෂොක් කියලා එකක්. ඒ හිටවු ගම පොඩක් පළේ වර්ධනය නිෂේධනය නිකන් රිටාඩ් වෙනවා. ඒක අපිට පුළුවන් සමාන දෙහිකින් විතර අපි දැම්මුකින් අර තියෙනවා මෙහෙ මේ බඩින්ස් එකෙන් එහෙම නැත්නම් යා ඔසොල් තියෙනවා ස්ලෝ රිලීස් ෆර්ටිලයිසර්. ඒ කියන්නේ හේමින් තමයි ඒවා මේ පසට න්‍යූට්‍රියන්ට්ස් සප්ලයි කරන්නේ. එතකොට ඒක පොඩ්ඩක් දැම්මෙන් පස්සේ මේ හොඳට ගහ මුල් පද්ධතිය හැදිලා වේගෙන් වැඩෙනවා. මොකද මේ ගස්වල තියෙන්නේ මේ වර්ධන චක්‍රය ගත්තොතින් අපි කාලය සහ වර්ධනය ග්‍රාෆ් එකට ගත්තොතින් ඒක සිග්මොයිඩ් නිකන් S අකුරු හැදී තමයි ඒක වෙන්නේ. මුල් කාලේ වේගවත් වර්ධනයක්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වේගෙන යන්නේ. ඒ නිසා අන්නේ මේ වේගවත් කාලේ අර සමාන දෙකෙන් ටක් ගාලා මේ ටාටරේෂන් එක දුන්න ගමන් මේක වේගයෙන් වර්ධනය වෙනවා. එතකොට අපිට හොඳ ඵලදායක හොඳ සාක වර්ධනයක් බලාපොරොත්තු ලැබෙන අනිවාර්යයි.
ඉතින් ඇත්තටම මේ වගාවක් කිරීමෙන් ආර්ථික වාසි ගොඩක් අපිට ලබන්නත් පුළුවන්. එහෙම නේද?
ඔව් ඔව්. දැන් ඒකට අමතරව දැන් අපිට අලුත් පළතුරු එළවලු ලැබෙනවා වගේම වස විසින්තර පළතුරු එළවලු ලැබෙනවා වගේම ඊළඟට අපි මේ නිතර හිරුවෙල්ලියට පාත්‍ර වෙනවානේ. හිරුවෙල්ලිය තමයි අපි වැඩ ගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ හුඟක් වැඩ කරන ඇයට විටමින් D ඒ පැය දෙක තුනක් ඇතුළත තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. ඒකත් එක වාසියක්. අනිත් එක තමයි එක්සයිස්. අපි නිතන් දැන් විශේෂයෙන් මේ කොවිඩ් කාලය ගත්තොත් කොවිඩ් කාලේ හුඟක් මිනිස්සු ගෙවල් ඇතුළත වෙලා හිර වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ට වැඩ කරනකොට ව්‍යායාමයක් ලැබෙනවා. ඒකෙන් වැඩි තියෙන කාබෝහයිඩ්‍රේට් දහණය කරලා තමන්ගේ ශරීරයේ තියෙන මේ ව්‍යායාම කරලා ශරීරේ නිරෝගීව පවත්වා ගැනීමටත් ඒක උදව් වෙනවා. ඒකත් එක ප්‍රයෝජනයක් අපිට. ඒ නිසාම ශරීර ශක්තිය වැඩි වෙනවා. ශරීර සෞඛ්‍ය හොඳ වෙනවා වගේම වැඩකොට තමයි මේ මාංශපේශී වර්ධනය සිදු වෙන්නේ. ඊට අමතරව තව ගත්තොත් අපේ මතක ශක්තිය, ගිලීල යන මතක ශක්තිය වර්ධනය කිරීමට මේ ජීවතු වගාව උදව් වෙනවා කියලා මේ පරීක්ෂණ වලින් හොයාගෙන දිනවා. අපි ගත්තොතින් ඩිමෙන්ෂියා රෝගීන් ගත්තොතින් ඒගොල්ලෝගේ මෙමරි ලොස් එකක් එනවානේ. හුඟක් වෙලාවට මතක නැහැ. මේ දැන් කරපු දේ දැන් මතක නැහැ. නමුත් ඒගොල්ලෝ ගස් අතරේ වැඩ කරනකොට, ජීවතු වගා කරනකොට ඒ ජීවතුක වගා කරලා ආවෙන් පස්සේ ඒගොල්ලෝගේ මෙමරි එක හොඳයි කියලා පරීක්ෂණ වලින් හොයාගෙන දුන්නා. ඒ නිසා දැන් අපි විශේෂයෙන් මේ ඕක්ලන් නගරයේම තියෙනවා තනින් තන ගෙවතු පිහිටවල තියෙනවා කල්මානා ගාඩන්ස් කියලා. නගරේ පුරාම තියෙනවා ඒ ඔය ඩිමෙන්ෂියා රෝගීන් ඉන්න තැන්වල ස්පීතාල වලින් එහෙම නැත්නම් වයසක අය බලා ගන්න තැන්වලින් ඒ මිනිස්සු ඒව ගෙනල්ලා තැන් වල තැන්වලට දානවා. ඒගොල්ලන්ට දවස් පුරාම වැඩ කරන්න. ඒකට ඒගොල්ලන්ට ඒ තැන්වල වැඩ කරන්න පහසුකම් සපයලා තියෙනවා. ඒ අනුව විශේෂඥ සොයාගෙන තියෙනවා ඩිමෙන්ෂියා රෝගීන්ට මේ මතක ශක්තිය නැවත ලබා ගැනීමට මේ ගෙවතු වගාව උදව් වෙනවා. මේ ගෙවතු වගාවෙන් මූඩ් බූස්ට් එකක් වෙනවා කියලා මේ ඇමරිකාවේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒකේ ඇන්සයිටි ඩ්‍රොප් එක අඩු කරනවා කියලා. ඒකට මූඩ් එක හොඳ කරනවා. අපිටම අපි තරහා ගිය වෙලාවකට, එහෙම නැත්නම් අපි සිතිවිලි ඩ්‍රොප් වෙච්ච වෙලාවකට, ඒ කියන්නේ ඒ නරක මූඩ් එකක් තියෙන වෙලාවට අපි ගිහලා ගාඩන් එකට ගිහලා අපි ගස් අතරේ ගිහිල්ලා ඒවට සාර්ථක කරොතින්, එහෙම නැත්නම් වල මර්ධනය හරි ප්‍රෝනින් හරි මොන හරි කරොතින් ඒව කිරීමෙන් හොඳ මේ මූඩ් එකක් එනවා කියලා හොයාගෙන තියෙනවා.
يعني මානසික වැටිලා වගේ ඉන්න වෙලාවක මේ
ඉන්න වෙලාවට ගෙවතු වගාව කිරීමෙන් ඒක මානසික තෘප්තිය ලොකු ගෙවතු වගාවෙන් එනවා කියලා හොයාගෙන තියෙනවා.
ඒ කියන්නේ මේ අවස්ථාවේ ඇත්තටම නවසීලන්තයේ ගොඩක් අය මේ ලොක්ඩවුන් හින්ද ගෙවල් ඇතුලේ මානසික
ආතතියකින් ડિප්‍රෙෂන් එකකින්.
එහෙම අයට මේක ඉතාමත්ම සුදුසු දෙයක් තමයි කියලා ඔබතුමා සඳහන් කරන්නේ.
ඔව්, ජීවිත වගා අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට විශාල මේ උදව්වක් කරනවා ඒ තත්ත්වයෙන් මිදෙන්න.
ඔව්, දැන් මෙහෙම කට්ටිය ගොඩාක් මේ නවසීලන්තයේ ඉන්න අතරතුර ඔබතුමාට පුළුවන් ද අපිට කියන්න මේ ජීවිත වගාවක් ආරම්භ කරනකොට අපිට අවශ්‍ය කරන උපකරණ මොනවද, මෙවලුම් මොනවද, බීජ පැලෑටි මොනවද, අපිට ඒ ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද?
ඔව්, ඒකට යන්නේ ඉස්සෙල්ලා මම හිතන්නේ අපිට තව දෙක තුනක් තියෙනවා ඊට වඩා මේ වැදගත් කරුණු මේ ප්‍රයෝජනවත්. ඇඩික්ට් වෙලා ඉන්න අය ඉන්නවනේ දැන් ඔය කොම්පියුටර් ගේම්ස් වලට, එතනින් ගියාම ටෙලිෆෝන් මේ සෙල්ෆෝන් එකට, ඒ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් තියෙන අය ගොඩක් වෙලාවට ඒවට ඇඩික්ට් වෙලා මුළු දවසම ඔකේ කොට කොට ඉන්නව නේද? ඒගොල්ලොන්ට ඒ ඇඩික්ෂන් වලින් ඉවත් වෙන්න මේ ගෙවතුගා සෑහෙන උපකාර වෙනවා. ඒවා ඒ වෙනුවට ඒගොල්ලෝ ගෙවත් ගිහිල්ලා වැඩ කරනවා නම් ගසිදෝනෝනං ගස් වලට සාර්ථක කරනෝනං, එතකොට සමහරවට ඒකට හේතු වෙන්න පුළුවන් ගස් අතර ඉන්නකොට ගස් ඒව අතර තියෙන ඔක්සිජන් සාන්ද්‍රිය හුඟක් වැඩි. දැන් මට උනත් ඒක තියෙලා තියෙනවා මම ඔය දවල් කාලේ. ඒ හොඳ ෆීලිං එකක්. ඒක හරි ඔක්සිජන් සාන්ද්‍රිය හරි වැඩි ඒ ගස් යට. සමහර ඒවා තියෙනවනේ දැන් සමහර මේ සමහර ගස් වලට කියන්නේ ඔක්සිජන් බොම් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒක කොමාරිකා වගේ. ඒ වගේ ගස් වලින් ඔක්සිජන් බොම් කියලා කියන්නේ ඒ ගහක් තියාගන්නව නම් මේ ඔය තියාගන්න ස්ථානයේ රැට එමෙන් ඔක්සිජන් පිටේනවා. අන්න ඒ වගේ ගස් තියෙන හුඟක් වරක්. එතකොට ඒක හොඳ මේ තව වාසියක් තමයි මේ ටීවී වලට, Facebook වලට, ෆෝන් වලට, කම්පියුටර් ගේම්ස් වලට ඇඩික්ට් වෙලා ගලව ගන්න නැත්නම් ඒගොල්ලෝ එකකින් බෙන් කරන්න හොඳ ප්‍රයෝජනවත් එකක් තමයි ගිවතුවා. තව එකක් තමයි මේ ෆැමිලි ඇන් කොමියුනිටි connectedness එක. දැන් අපි ගෙවතුව ගා කරනකොට අපි වැඩිපුර තමන්ගේ වගාවෙන් ලැබෙන, අපි හිතමු දැන් අපි ගෙදර තියෙනවා plums කාලට පිරිලා ගහයට වැටෙනවා. ඒතර අපි ඒව අරගෙන ඉවරලා එකතු කරලා ඉවරලා මේ යාළුවන්ට දෙනවා, නෑදෑයන්ට දෙනවා. ඒකෙන් ඊළඟට ඒ ගැන අපි කතා බහ කරනවා. පැලයක් හදාගන්නේ නැත්නම් පැල ගන්න කොහෙන්ද, මේ කොහොමද ප්‍රූන් කරන්නේ, ඔය වගේ දේවල් අපි අපේ මේ අසල්වැසියොත් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්ක කතා කරනවා. අපි ඇට වර්ග දෙනවා ඒගොල්ලන්ට මේවා ගිහිල්ලා පැල කරගන්න. දැන් විශේෂයෙන් අපි හිතමු පාසලෙම එහෙම නැත්නම් මිංචි හැදෙනකොට හැදෙනවනේ ගුටාරියක්. ඒ කියන්නේ මුළු පැත්තක්ම වාර වෙන හැදලාවල. එහෙම මූත් කරගන්න මේ Tamanට කන්න බෑ එච්චර පානේ. එන්න ඔය කාලාට අනිවාර්යයෙන්ම ඒවා අනිතයට බෙදලා දෙනවා. ඒ පවුල් අතර සම්බන්ධතා ගොඩනගා ගන්නත් ඒක උදව් වෙනවා. ගෙදර ගහේ හැදෙන ගෙඩියක රස තියෙන රස අපිට බෑ අරවත් එක සංසන්දනය කරන්න. ඒ වගේ විශාල වෙනසක් තියෙනවා. පුදුම රසක් ඒවැති වගා කරනකොට නිකන් හිස් ඉදමකට වඩා ගස් ගොඩාක් තියෙනකොට ඒක හරිම මේ නෙත්තට ප්‍රියජනක දසුනක්. ඒකින් ඒ ගස් දෙක ගෙදර වටේට තියෙනකොට පළතුරු ගස් වලින් වට වෙලා තියෙනකොට ඔක්සිජන් සාන්ද්‍රණය ගේ ඇතුලේ වැඩි වෙනවා. ඒකින් ඔය කාබන් බැලන්ස් එක නැත්නම් කාබන් චක්‍රය සහ ඔක්සිජන් චක්‍රය අරගෙන යන්න මේක අපිට ගෙවතුවගා සෑහෙන උදව් උපකාර කරනවා. මේ සමස්තයක් වශයෙන් ගත්තොතින් ඒක මුළු රටකට එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ඒකේ වැදගත්කම තමයි මෙන්න මේ වායුගෝලීය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන එකයි, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන එකයි.
ඔව්, මට මේ දැනගන්න ලැබුණා. ඉතින් ගොඩාක් හොඳ කරුණු කාරණා ගෙවතු වගාව ගැන ඒකේ ප්‍රයෝජන ආදී. දැන් මම අහන්න කැමති මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන උපකරණ ආම්පන්න අමුද්‍රව්‍ය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඒක හොඳ ප්‍රශ්නයක්. ගෙවතු වගාව පටන් ගන්නකොට ඉස්සෙල්ලා බලන්න ඕනේ කොහොමද අපි ආරම්භ කරන්නේ. ඉස්සෙල්ලා අපිට මූලික වශයෙන් අවශ්‍ය මොනවද උපකරණ, මොනවද අමුද්‍රව්‍ය වලට අමතරව ප්ලාන්ට් මැටීරියල් මේ ඇට වර්ග නැත්නම් මේ පැල වර්ග එහෙම නැත්නම් අතු කැබලි කොහෙන්ද අපි ලබා ගන්න කියන්නේ අපි කොරන්නේ. ඒව නැතුව අපිට කවදාකවත් වගාවක් කරන්න බැහැනේ. ඒ නිසා ඉස්සෙල්ලා හොයන්න ඕනේ අපිට මේ අමුද්‍රව්‍ය නැත්නම් උපකරණ මොනවද ගන්න දෙනක් තියෙනවද. දැන් අපි මූලික වශයෙන් අපිට ගෙවතු වගාවකදී අවශ්‍ය වෙන්නේ මුල් ලොක් හෑන්ඩ් ෆෝක් ඇන් හෑන්ඩ් ෂවල්. ඩිගින් ෆෝක් කියලා කියන්නේ පස් මුල්ලු කරන මුල්ලුවක්, උදැල්ලක්, ශවලක්, ඒ වගේ ටිකක්. ඊළඟට අපිට අවශ්‍ය පැල වර්ග, අපිට වගා කරන්න පැල ඇට වර්ග එහෙම ඕන වෙනවා. විශේෂයෙන් ගත්තොත් අපි ස්ප්‍රින් එකේ දැන් මේ කාලේට අපි බින් සකස් කරලා තියෙන්න ඕනේ. ඒකෙන් තමන් ගාව ඇට නැත්තම් ඒ ඇට පැල කරලා පැල අරගෙන නැත්තම් අපිට පැල හොයා ගන්න වෙනවා. ඒ ඇට ආරම් පැල කරන එක ඊට වඩා ලාභදායකයි. ඒ වුණාට ඒකට කල් යනවා.
ඔව්. ත්‍රිමා මං අහන්න කැමති දැන් තවත් මේ ගෙවතු වගාව ගැන. මේ ගෙවතු වගාව අපි සැලසුම් කරගන්නේ කොහොමද?
ඔව්, ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. තුවගාවක් හොඳ ප්‍රයෝජනයක් ගන්න නම් සැලැස්මක් හදා ගන්න ඕනේ පටන් ගන්න ඉසෙල්. ඒකට දීර්ඝකාලීන සැලැස්මකුත් තියෙනවා, කෙටි කාලීන සැලැස්මකුත් තියෙනවා. කෙටි කාලීන සැලැස්මක් කියන්නේ කොහොමද? ඒක කියන්නේ මේ ක්‍රොපින් කැලෙන්ඩරයක් හදා ගන්න ඕනේ. කවද අපි ඇට හරි පැල හරි හිටවන්නේ? එතකොට ඊට ඉස්සෙල්ලා අපි බීම් සකස් කරන දිනේ සකස් කරනවා. අපි එක කැලෙන්ඩරිය හදා ගන්නවා ඉස්සෙල්ලා බීම් සකස් කරන එක. ප්‍රීජස් හදලා එහෙම නැත්නම් මේ අර ප්ලාන්ටින් බොක්සස් ඔක්කොම සකස් කරලා රෙඩි කරලා තියෙනවා. එතකොට කවද්ද දෙවෙනි එක කවද්ද අපි පැල හිටවන්නේ? ඊට පස්සේ කවද්ද අපි මේකට වල් මර්ධනය කරන්නේ? කවද්ද පැල තුනි කරන්නේ? ඇට දැම්මන පලිමෝද මර්ධනයට, අස්සන් එලීමට, ඔය වගේ විවිධ මේ ආකෘති ඔපරේෂන්ස් වලට මේක අපි සැලැස්මක් කැලෙන්ඩරයක් හදා ගන්නවා. ඒක තමයි කෙටි කාලීන. මේ ඕක්ලන්ඩ් මේ ක්ලයිමේට් එක ගත්තොත් ඇත්තෙම අපි ලංකාවට වඩා මෙහි ගොක් හොඳයි වගා කිරීමට. මොකද මෙහි හැම මාසෙම වගේ වහිනවා. සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 1080ක් විතර වෙනවා වාර්ෂික වර්ෂාපතනය. ඒ හින්දා අපිට මේ වතුර දාන්න ඕන ප්‍රමාණය ඉතාම අඩුයි. සාමාන්‍ය වගේ නියඟයක් නම් ඉන්නේ ගොක් වෙලාවට මේ ජූලි වගේ කාලව තමයි පොඩි අඩුවක් තියෙන්නේ. ඒ කාලේ අගෝස්තු ජූලි අගෝස්තු සාමාන්‍යයෙන් තමයි හොටස් පීරියඩ් එකේ ඒ කාලේ සාමාන්‍යට වතුර දාන්න පුළුවන්. ඒරෙන හොඳ තත්ත්වයක් තමයි මෙහි තියෙන්නේ වගාවට මේ ඕක්ලන්ඩ් මේ. ඒතකොට දීර්ඝකාලීන සැලැස්ම තමයි තියෙන්නේ මේ භෝග වගා කරනකොට. ඒක මේ බිම කොටස් වලට බෙදා ගන්න ඕනේ. අපි කොයි හරියද කෙටිකාලීන භෝග, අපි කෙටිකාලීන භෝග කියලා කියගත්තොත් ඔය early spring crops, එහෙම නැත්නම් සලාද, නිවිති, peas, turnip, beet, radish ඔය වගේ දේවල් ගත්තොත් ඒකට කෙටිකාලීන. දැන් radish වගේවා දවස් 25 තියෙන් ගලවන්න ඕනේ. නමුත් අපි ගත්තොත් pumpkin, එහෙම නැත්නම් කරවිල ඔය වගේ දේවල් යනවා අගෝස්තු සැප්තැම්බර් වෙනකන් දිගට යන crop. ඒක දීර්ඝකාලීන භෝග. ඒතකොට මේ දෙකම එක ගොඩේ වගා ගත්තොත් අර එක crop එකකින් අනිත් crop එකට බාධා කරනවා. අපි හිතමු මෑ එහෙම නැත්නම් බෝන්චි ගත්තොත් ඒවා අර අනිත් crops වල ඇතිල වැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරව ගලවනකොට ඒවැ මුල් කැඩෙන්න පුළුවන්. ඒ නිසා අපි ඕවා වෙනස් කොටස් වශයෙන් අපි කොටස් වලට බෙදලා ඒ තැන් තැන් වල ඒවා කෙටිකාලීන, දීර්ඝකාලීන, උස්සාක, මිතිසාක ඒ වගේ වෙන් වෙන තැන් වල හිටවන්න ඕනේ. ඊට පස්සේ මේ අපිට ඒවයි ඒක රෙකෝඩ්යක් තියාගන්නත් වෙනවා. මොකද මේ අපි එකම භෝගයක් එකම ස්ථානයේ අවුරුදු ගාණක් දැම්මුතින් නොයෙක් ප්‍රශ්න එනවා. අපි ඒ නිසා අපි ඒකට කියනවා මේ crop rotation එකක්. නැත්නම් භෝග මාරුවක් කරන්න ඕනේ මේ අවුරුද්දින් අවුරුද්ද. අපි දැන් මේ අවුරුද්දේ මේ ස්ථානයේ බීට් වුණ ලබනවද බීට් නෙමෙයි දාන්න වෙනින් crop එක. ඒක අපි ඒ නිසා අපි අපේ ඩාරි ගේරි කොහෙද ලීලා කියලා ගන්න. ඒකට අපිට ඒක මාරු කරන්න පුළුවන්. මොකද අපි තවත් උතන තියෙන ප්‍රශ්නයක් තමයි සමහර භෝග වර්ග තියෙනවා පොළොව මතු පිට තියෙන නියුට්‍රියන්ට් සමයිව ගන්න. නමුත් සමහර ඒවා තියෙනවා මේ පස හුඟක් යට තියෙන නියුට්‍රියන්ට් සමයි ඒව ඇබ්සෝබ් කරන. එතකොට මේ එක දිගට මේවා ඒ ස්ථානයෙන් වැගොතින් අර දිග මේ යටින්ම පෝෂණ ද්‍රව්‍ය ගන්න භෝග දිගටම එකතර වෙනකොට අර යට තියෙන පස්තරය ඔක්කොම නිසරු වෙනවා. උඩින් පාංශු පෝෂණ ද්‍රව්‍ය ලබා ගන්න භෝග දිගටම එක දැම්මොත් ඒතර ඒ තැන්වල පස උඩ තට්ටුව නිසරු වෙනවා. එතකොට ඕක බැලන්ස් කරන්න වෙනවා. ඒ නිසා අපි අවුරුද්දෙන් අවුරුද්ද එක එක crops වර්ග මාර්ග. ඒ කියන්නේ අපි අර තවත් එකක් තමයි රනිල භෝග. රනිල භෝග කියන්නේ මේ ඒ රනිල භෝග වලට පුළුවන් රනිල භෝග වල මූල් වල තියෙන මූල ගැටි root nodules. ඒව ඇතුලේ ඉන්න බැක්ටීරියා. ඒ බැක්ටීරියා වලට පුළුවන් වායු ගෝල්ජිය නයිට්‍රජන් තිර කරන්න පසෙ. එතකොට ඒ නිසා එවැනි legume crop එකක් පස ඉතිවුවකින් ඒ පස නයිට්‍රජන් හොඳ නයිට්‍රජන් වැඩි පසක් වෙනවා. එතකොට අපිට පුළුවන් දෙවෙනි කන්නේදී කියන්නේ ඊළඟ අවුරුද්දේ ඊළඟ සීසන් එකදී අපිට පුළුවන් නයිට්‍රජන් වැඩිපුර අවශ්‍ය ඔය පලා වර්ග ගොතු කළ හරි මුකුණ වෙන්න හරි එහෙම නැත්නම් සලාද වර්ගය වගේ පොළ භෝගයක් දාන්න පුළුවන්. ඒවට නයිට්‍රජන් ගොඩක් අවශ්‍යයි. ඊළඟට ආයිත් පාරක් නැත්නම් බෝංචි වවන්න පුළුවන්. දැන් මට්ටක්කා, කරවිල, පතෝල වගේවත් මෙහෙවනවනේ කට්ටිය. සමහර චීන ගෙවල් වල උගක් මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ හරියට මේ පතෝල, කරවිල, වැටකොළු ඒගොල්ලෝ හරි සරුටවනවා. ඒවට හරියට අවශ්‍යයි මේ ඕගනික් මැනුවර්. මේ කාබනික පෝර ද්‍රව්‍ය, කොම්පෝස්ට් හරි, ගොම පෝර හරි, අස්ව පෝර හරි. ඒව දැම්මහම විශාල මට මතකයි ගිය සීසන් එකේ මේ අපේ ඉන්න තව ඇග්‍රස්ට්‍රේජ් කෙනෙක් කිසිං කියලා ගියාදාන හුඟක් අස්ව පෝර. අස්ව පෝර දැම්මහම මේ බීට් ඇදිලා දුණා නිකන් ගහනකොට වගේ. ඒ නිසා මේ ඒවට හරියට ඕනේ මේ කාබනික පෝර. විශේෂයෙන් කරවිල, පතෝල, වැටකොළු ඒවලට කාබනික ද්‍රව්‍ය නැත්තම් ඒ පස්සේ හිටෙව්වා කොච්චර සරුණත් ඒකේ මේ හරියට හැදින්නේ. ඒ නිසා අර දැන් අපි අර වගේ වෙන් කළා කියන්නේ ෂෝට් ඩියුරේෂන් ක්‍රොප්, ලොง ඩියුරේෂන් ක්‍රොප් ඒ වගේ ඊළඟට උස මේවා මිටිය මැව්වා අපිට අපි ඒවට ආෆ්ටර් කෙයාර් ඔපරේෂන් ඔක්කොම ලේසි ඒවට. ඒවට වතුර දාන්න, වල මර්ධනයට නැත්තම් ඒගොඩේ ඔක්කොම ළඟ ළඟ හිටියොත් එකිනෙකට සාර්ථක කරන්න ගියාම සමහර ඒවට ඒකෙන් මුල් කැඩෙන්න පුළුවන්, අතු කැඩෙන්න පුළුවන්, ඒ වගේ හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ඔපරේෂන් කරන එකනට තමයි. ඒ නිසා ඒ සැලසුම් සහගතව ඒවා හරි ගස්සන්න ඕනේ. මේ ප්ලාන්ටින් බොක්සස් හරි එහෙම නැත්නම් පාට්ස් හරි ඒවා වෙනේම හිටවන්න ඕනේ. ඊළඟට පළතුරු වවනවා නම් ඒ පළතුරු මොකද හැම එළවලු ක්‍රොප් එකකටම තියෙන්න ඕන හොඳට ඩිරෙක්ට් සන්ලයිට්. ඍජු වැටෙන ආලෝකය දවසේ වැඩි කාලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගස් කහ පාට වෙනවා. එතන ගියාම ඒවට ලිඩර මේ උඹක් වෙස්ට ප්‍රොබ්ලම් ඇති වෙනවා. උස යනවා උඹක්. ඒ වගේ ඊටන පළදා වඩිනවා. ඒ වගේ ප්‍රශ්නෙන්ද ඒවට වෙනම තැනක් තියෙන්න ඕනේ. පළතුරු අපිට දාන්න පුළුවන් වත් ඒක පැත්තක ඉරු එළිය වැටෙන දිශාව අනුව තීරණය කරන්න. ඒ කියන්නේ ඉරු එළිය ගස් දිගේ යන විදිහට අනිත් ඒවට බල සේවන ලැබෙන්නේ නැති වෙන විදිහට ප්ලෑන් කරලා හිතවන්න ගන්න. අන්නේම තමයි ප්ලෑනින් වලදී වැදගත් වෙන්නේ. රෙකෝඩ්ස් තියාගන්න එකයි ওই විදිහට සැලසුම් ගතව ගියතෝගාව ආරම්භ කරන එක.
ඉතින් අද දවසේ ත්‍රිමවිතර මහතා ඔබ අපිට ඉතාමත් හරවත් රසවත් කරුණු ගොඩක් පැහැදිලි කරා. ඇත්තටම මේ ලොක්ඩවුන් එකේ ඉන්න අපේ පවුල් හැම කෙනාටම අම්මල තාත්තලට විතරක් නෙවෙයි දරුවෝ පිටේ මුළු පවුලම ගිහිල්ලා ගෙවතු වගාව කරත් මං හිතන්නේ ඒන් කායික විතරක් නෙවෙයි ලොකු මානසික වර්ධනයකුත් ලැබෙයි කියලා. ඉතින් ඔබගේ ඉතා වටිනා කාලය අප වෙනින් වැය කරලා අප සමග ජන්ම භූමි ගුවන්විදුලි වැඩසටහනට සහභාගි වුණු ඔබට අපි බොහොමයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ අවසන් වශයෙන් මේ අහන් ඉන්න අසන්නන්ට දෙන පණිවිඩය මොකක්ද?
මම ඔබට කියන්න කැමතියි ඔබේ ගෙදර යම් කිසි ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ ප්‍රමාණය උපරිම විදියට ප්‍රයෝජනට ගැනීමෙන් ඔබට ආර්ථික වාසි වගේම මානසිකවත් ශාරීරිකවත් වෙනුත් සෞඛ්‍ය සම්පන්න වෙනුත් ඔබට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඔබ එළවලු වගාව, පළතුරු වගාව ඔබේ ගෙවත්තේ ආරම්භ කරොතින් එයින් ඔබට ලැබෙන සින මානසික සාණය කියා නිම කරන්න බෑ. ඒ නිසා ඔබ පුළුවන් උපරිම ප්‍රමාණය මම දැකලා තියෙනවා මේ සමහර ඔය චීන ගෙවල් වල අමාරු ඉන්නේ අපාර්ට්මන්ට් වල. අපාර්ට්මන්ට් වල බැල්කනි වල ගිකන් පෝච්චි වල කරවිල වල ලස්සන්ට වාර දෙනවා මම දැක්ක. ඒ නිසා ඒ වයින් තීන තෘප්තිය හරි ඉහළ. අදම ඔබ තීරණය කරොතින් ඔබට පමණක් නෙමෙයි ඔබේ පවුලේ හැම දෙනාටත් සෞඛ්‍ය සම්පන්න නිරෝගීව ගත කිරීමට වගා ගෙවතු වගාව ආරම්භ කරන්න කියලා මම ඔබ සැමට කියන්න මම කැමති. ඒ නිසා ඒ ආරම්භ කරන්න අපි ඕනම උදව්ව දෙන්න ඕන වෙලාවක ලෑස්ති කියලා කියන්න මම කැමති.
ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් සමග සහභාගී වුණාට. ඔබතුමාට ආයුබෝවන් කියා අපි ඔබට ආශිර්වාද පතනවා.
ආයුබෝවන්.
අපි දැන් අපගේ සවන් යොමු කරමු කෘෂි කර්මයෙන් අප රට ශස්ත්‍රීක කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන.
දේශය රකුමට දේශයට ඕනෑ රජෙක් පන්දු මහවිලු පන්දු කැලෑව රත්නට ගැලේට ඕනෑ රජෙක් පන්දු මහවිලු පන්දු ගොවිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පන්දු මහවිලු පන්දු මිනිසුන් රකින්නට අපහත ඕනෑ රජෙක් පන්දු මහවිලු පන්දු
ආදරය රැකුමට දේශයට ඕනෑ රජෙක්
පන්සු මහවිරු පන්සු
කැලෑම රත්නට කැලේම ඕනෑ රජෙක්
පන්සු මහවිරු පන්සු
කොයිකම් කරනට ගොවියට ඕනෑ රජෙක්
පන්සු මහවිරු පන්සු
මිනිසුන් රත්නට අපහට ඕනෑ රජෙක්
අනුරාධපුර රාජධානී මුල්ම පාලකයා තමයි පණ්ඩුකාභය රජතුමා. අනුරාධපුර නගරයේ සැලසුම් සහගත නගරයක් බවට පත් කරන නිර්මාණකරුවා තමයි ඔහු. පණ්ඩුවාසදේව රජතුමාටත් බද්දකච්චානා කුමාරිකාටත් පුතාල 10 දෙනෙක් හිටියා. ඒ වගේම ලස්සන දියණියක් හිටියා. ඒ දියණිය ඉපදුනට පස්සේදී උපන් වෙලාව බලපු මුල්ම නැකත්කරුවන් අරුම පුදුම අනාවැකියක් කියනවා. මොකක්ද යනාවකේ කවදාහරි මේ චිත්‍ර කුමරියට පුතෙක් ඉපදුනොත් ඒ පුතා මාමාවරුන් 10 දෙනාම මරලා ලංකාවේ රාජත්වයට පත් වෙනවා කියලා. කොච්චර රජකමට බලයට ආස කරාද කිව්වොත් මේ සහෝදරයන් පිරිස ඔවුන්ගේ නැගණිය මේ චිත්‍ර කුමරිය උපන් ගේම මරලා දාලා නැති කරන්න තමයි සැලසුම් කරගත්තේ. කවුරු කොහොම මේ දේ සැලසුම් කරත් චිත්‍ර කුමරිය උපන්ගේම මරලා දාන්න හැදුවත් චිත්‍ර කුමරියටත් ආදරය කරන සහෝදරයෝ හිටියා. ඔවුන් කිව්වා නෑ චිත්‍ර කුමරිය මරන්න එපා. අපි එයාට විවාහ වෙන්න නොදී බලාගමු. කාලයක් යනකොට තරුණ වයසට පත් වෙද්දී චිත්‍ර කුමරිය හරිම ලස්සන කුමාරිකාවක් බවට පත් වුණා. බොහෝ පොත්පත්වල ලියලා තියෙන විදිහට ශ්‍රී ලංකාවේ හිටපු ලස්සනම කුමාරිකාවන් දෙදෙනෙක් තමයි චිත්‍ර කුමරිය සහ ඔහුගේ මව බද්දකච්චානා කුමාරිකාව. මේ චිත්‍ර කුමරිය කොච්චර ලස්සනද කියලා කිව්වොතින් කවුරු හරි තරුණයෙක් ඇය දැක්කොත් ඒ තරුණයා උන් මාදයට පත් වෙනවා කියන එකයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ තරමටම චිත්‍ර කුමරිය ලස්සනයි. ඒ නිසාම තමයි ඇයට උන්මාද චිත්‍ර කියලා නම පටබැඳුනේ.
ඕ ක්‍රිෂාන් වා කිව්වා වගේ මේ චිත්‍ර කුමාරිය කාලයත් එක්ක තාම ලස්සන යෞවනියක් බවට පත් වුණා. ඉතින් මේ චිත්‍ර කුමාරගේ අයියලා කල්පනා කරා කොහොමද දැන් මේ තමන්ගේ නංගිව පරිස්සම් කරගන්නේ කියලා. ඒගොල්ලන් හිතුවා නංගිව එක්ටැම් ගියක හිර කරලා තියාගෙන කිසිම කෙනෙක් එන්න බැරි වෙන පරිස්සම් කරගන්න. ඉතින් මේ එක්ටැම් ගියේ හැදුවේ රජතුමාගේ නිදාගන්න කාමරේ. ඒ කියන්නේ රජතුමාගේ නිදන කාමරේ බිත්තියකට අල්ලලා තොරක් හදලා ඒ දොරෙන් මේ ඉතා උස ටැඹකට සම්බන්ධ කරලා ඉතාම ආරක්ෂාකාරී විදියට උස එක්ටැම් ගියක් හැදුවා. කාමර කිසිම දෙයක් නෑ මේකේ. බිත්තියෙන් තමයි දොර තියෙන්නේ. කාට හරි මේ එක්ටැම් ගේට යන්න ඕනේ නම් යන්න වෙන්නේ රජතුමාගේ නිදන කාමරය හරහා. ඒ වගේම මේ කුමාරිගේ ආරක්ෂාවට, ඒ කියන්නේ කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි වෙන්න දාලා හිටියා මුරකාරයෝ දෙන්නේ. ඒ දෙන්න තමයි චිත්තරාජස කාලවේල කියන්නේ. පැය 24ම මේ දෙන්න මුරසේවේ යෙදිලා හිටියා. මේ කාලය තුල චිත්‍ර කුමාරිට දරුවෙක් ලැබෙන ලක්ෂණ පහළ වුණා. ඉතින් මේ සහෝදරයෝ කරේ මොකද්ද? ඒගොල්ලන් සැක කරා මේ චිත්තරාජස කාලවේල කියන දෙන්න තමයි මේකට හේතුව කියලා. ඔවුන් මේ දෙන්නව මරලා දැම්මා. ඊට පස්සේ තීරණය කළ චිත්‍ර කුමාරිව මරන්න. නමුත් එයාට ආදරය කරන සහෝදරයෝ දෙන්න කිව්වා නැහැ, අපි නංගිව මරන්නේ නැතුව එයාට පුතෙක් ලැබුණොත් අපි එයාව මරමු. එහෙම නැත්නම් දුවෙක් ලැබුණොත් ඒක කිසිම ගැටලුවක් නැහැ කියලා. ඉතින් මේ විදිහට චිත්‍ර කුමාරට ජීවත් වීමේ වරම ලැබුණා. මේ කාලය තුලදී තමයි චිත්‍ර කුමරිගේ මව එනම් බද්දකච්චනා දේවියගේ සහෝදරේ මේ කාලේ දීඝවාපිය ජනාවාසයක් ආරම්භ කරලා තිබුණා. ඒ සහෝදරගේ පුතා තමයි දීඝගාමිනී කුමාරයා කියන්නේ. එයාට ආරංචි වුණා මෙපමණ ලස්සනයි කියන චිත්‍ර කුමාරිව බලන්න. එයා ඒ නිසා රජමාලිගාවේ සේවයට ආවා. එහෙම ඇවිල්ලා ඉතාම දක්ෂ ලෙස වැඩ කරලා හැමෝගෙම හිත දිනාගත්තා. දවසක් රජතුමයි බිසවයි ගමනක් යන්න ගියා. ඒ යන වෙලාවේ මේ දීඝගාමිනී කුමාරයාට තමයි යතුරු බාර දීලා ගියේ. මොකද තමන්ට ඉන්න විශ්වාසවන්ත පුද්ගලයා දීඝගාමිනී කුමාරයා නිසා. ඒත් ඒ යතුරු කැරැල්ලේ එක්ටැම්ගේ යතුරු නම් තිබුණේ නැහැ. ඉතින් මේ දීඝගාමිනී කුමාරයා රජතුමාගේ කාමරයේ අතුරු සිදුරෙන් බැලුවා චිත්‍රා කුමාරිව පේනවද කියලා. හරියට මේ වෙලාවේ චිත්‍රා කුමාරිත් ඇවිල්ලා හිටපු නිසා දෙන්නට දෙන්න දැක ගන්න හම්බ වුණා. ඉන්පසු දෙන්න ආදරෙන් බැඳුණු බවත්, පසුව චිත්‍රා කුමාරිට දරුවෙක් ලැබුණු බවත් සඳහන් වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් පොතපතේ සඳහන් වෙන්නේ නැහැ දීගගාමිනී කුමාරයා කොහොමද මේ එක්තැම්ගේ ඇතුළට ගියේ කියලා. නමුත් ඒ කාලේ තිබිච්ච උමම් මාර්ග වලින් කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ.
කොහොම තමයි දීගගාමිනී කුමාරයාගේ උන්මාද චිත්‍රාගේ ආදර කතන්දරය ඇති වුණේ. දැන් උන්මාද චිත්‍රා කුමාරය මව් පදවිය අපේක්ෂාවෙන් සිටින මොහොතක දීගගාමිනී ගැන කිසි විස්තරයක් ඇයට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඉතාමත්ම දුකෙන් ඇය එක්තැම්ගේ කාලය ගත කරා ඇයගේ දරුවා ලැබෙන එක. ගාමිණීගේ උන්මාද චිත්‍රකේ ප්‍රේම වෘතාන්තයේ පළවෙනි කොටස ඉවර වුණේ. ඉතින් ඔබටත් ඒ වගේම අත්දැකීමක් තිබුණා නම් අපි හිතනවා අපි විශ්වාස කරනවා මේ ගීතයත් සමග ඔබ ඒ අතීතයට ගියා කියලා. නමුත් උන්මාද චිත්‍රකේ දීගගාමිණීගේ කතාවේ ඉතුරු කොටස නම් අපි හිතන තරම් සුන්දර නැහැ.
ඕ ක්‍රිෂාන්, ඇත්තෙන්ම කාලයාගේ ඇවෑමෙන් චිත්‍රා කුමරිට කිරිකැටි කුමරෙක් ලැබුණා. රටවැසියන්ගේ සේවක සේවිකාවන්ගේ හැම දෙනාගේම සිහිනය වුණේ මේ කුමරු අනාගතේ රජ වෙනව දකින්න. කුමරුගේ වාසනාවකට දොරමඩලාව ගමේ ගම් ප්‍රධානියගේ භාර්යාවටත් නියුන් දරූපතක් සිදු වුණේ මේ කාලෙමයි. බොහොම රහසිගතව උපක්‍රමශීලීව සියලු දෙනාගේම සහයෝගයත් එක්ක මේ චිත්‍රා කුමරිගේ පුත්කුමරු ගම් ප්‍රධානියාගේ දියණියත් එක්ක හුවමාරු කරගත්තා. ඒත් පුංචි කුමාරයාගේ ජීවිතේ බේරුණා. කාලයාගේ ඇවෑමෙන් අවුරුදු 7ක් ගිය තැන මේ පුංචි පුත්කුමරු දොරමඩලාව ගමේ රහසිගතව ජීවත් වෙන බව චිත්‍රා කුමරිගේ සහෝදරයන් දැනගන්නවා. ඉන්පසු ඔවුන් රාජපුරුෂයන් පිටත් කර යවනවා. ගමේ සිටින සියලුම සමවයස් ළමයින්ව මරා දමන්න කියලා. මේ කුමාරයාගේ වාසනාවකට එදා ඔහු දියකෙලියට ගියේ තරමක් පරක්කු වෙලා. කුමාරයා ඈතදිම දැක්කා රාජපුරුෂය එනවා. ඇඳුන් පිටින්ම වතුරට පැනලා ගස් බෙනයක සැඟ වුණා. රාජපුරුෂයෝ ඇඳුම් ටික ගණන් කරලා ඒහා සමානවම ළමයි පිරිසක් මරා දැමුවා.
හොඳ වෙලාවට තමයි කුමාරයා ඇඳුම් ඇඳන් හිටියේ. ඉතින් ඔන්න ඔය විදියට කාලය ගත වෙලා ගියා. අවුරුදු 11ක් ගියතර නැවතත් චිත්‍රා කුමාරියගේ සහෝදරයන්ට ආරංචි වුණා පණ්ඩුකාභය කුමරු තවමත් ජීවතුන් අතර කියලා. මේ වතාවෙත් ඔවුන් යුද සේනාවක් එවවා ගම් නියම් ගම් කරා. කොහොම හරි මොහුව මරා දමන්න කිව්වා. හමුදාව එනකොට පණ්ඩුකාභය කුමරු ගොවිපලක සිට තමන්ගේ ගෙදරට දුවගෙන ගියා. හැබැයි හමුදාව දැක්කා මොහු ඒ ගෙදරට දුවගෙන යනවා. ගෙදර හිටපු ගමේ ප්‍රධානියා දැක්කා හමුදාව ඔවුන්ගේ ගෙදරට එන විත්තිය. ඔහු කළේ මොකද්ද? ඔහු පණ්ඩුකාභය කුමරුව ගෙදර හැංගුවා. හංගල තමන්ගේ ළමයා තමන්ගේ ළමයට කිව්වා හමුදාව දිසාවට දුවන්න කියලා. හමුදාව හිතුව මේ එන්නේ අර දුවපු ළමයා කියලා. ඔවුන් ඒ ළමයව එතනම මරා දැම්මා. ඒ වගේම ගොවිපලේ හිටපු සියලුම ළමයිනුත් මරා දැම්මා. බලන්න ඒ ගමේ හිටපු ප්‍රධානියා තමන්ගේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ පුතා බිලි දීලා පණ්ඩුකාභය කුමරු බේරගත්ත විදිය. ඔන්න ඔහොම තමයි පණ්ඩුකාභය කුමාරයාගේ ජීවිතේ නැවතත් බේරුණේ.
දැටි ජීවිතාවදානම අවබෝධ කරගත් ගම් ප්‍රධානියා පණ්ඩුකාභය කුමරු රහසිගතවම දොරමඩලාව ගමෙන් පිටවන් කරලා යැව්වා. ඉන්පසු පණ්ඩුකාභය කුමරු කුරුණෑගල ප්‍රදේශයේ පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. ඉන්පසු අවුරුදු 16 දී මාමාවරු 8 දෙනෙක් මරලා ශ්‍රී ලංකාවේ රජබවට පත් වෙනවා. මේ කුමාරයා ඉපදෙන්න ඉස්සෙල්ලා කියපු අර අනාවැකිය ඒ විදියටම සිද්ධ වුණා. පසු කාලීනව මේ රජතුමා ස්වර්ණපාලී කුමරිය ආවාහ විවාහ කරගෙන අවුරුදු 70ක් වගේ දීර්ඝ කාලයක් රජකම් කළා.
Bindu vedave kaluve andamayave adare urumada mama heuve swa යන්න පියඹගෙන එන සැරිසරන්න පඳු අබා කතාව සුව මුල්ල සිට අගට මෙන්න බත්‍ර කච යන කුමරි පඳු වස්තු රජ මහසේ කවි වද අපි කුමරුන් දස දෙනකි 11 වෙනි චිත්‍ර දේවි එක්තම් දෙක දිග ගාමිනී තදව උපදින කුමරු මරු මට මාමා වරුන් පැමිණ වැදුකට බලන්න කල කුමරිය කිචිත ළඟ කුමරු නොව කුමරයෙක් ලැබුණ චිත්‍රවට මාර්ග අපලයි මම වරු දස දෙන හට දස දිසෙන පිරිව රගෙන තැලින්න මරති කුචි කොල්ලු ගැටව දිය කෙලින්න කුමරු කස් වෙනයක සංගව නරමනි හඬව හඬමින් මිතුරු ලය දැතත ගෙන සිතමින් මෞගුන මම සුලකිමි මෞගුනේ උරුමයට කැපමින් සුරති නසිපත දරාගෙන අදිට නගෙන ගිය සිංහ නද පතුරව මිනල ජය ගනිමින්
අසිපතේ තැවරුනේ ප්‍රේමයයි උන්මාදිනියේ මාලයේ වැගිරුනේ ස්නේහයයි දොර මඩල ගිනි බත් ගී එගිනි කඳ හදපත් ගී ආදරේ උරුමයට බට දුන්නු ස්වර්ණ
ඔන්න ඔය විදියට තමයි උන්මාද චිත්‍රගේ දීර්ඝගාමිනීගේ ප්‍රේම වෘතාන්තය පණ්ඩු කාව්‍ය රජුගේ ස්වර්ණපාලි කුමරියගේ ආදර කතාවට පත් වුණේ.
කුඩා දූලා පුතාලට තරුණ තරුණියන්ට බාල මහලු හැම දෙනාටම ඔබගේ දස්කම් විස්කම් ඉදිරිපත් කරන්න ඔබ සඳහා අපි කාලය වෙන් කරලා තියෙනවා. ඔබලාගේ කවි සින්දු, නිසදැස්, කෙටි කතා, ඒ වගේම හරවත් තොරතුරු නොවරදවාම අපට ලබා දෙන්න. ඒ සඳහා අපිට ඊමේල් කරන්න secretaryusla17@gmail.com ඊමේල් එකට. එසේ අපහා සම්බන්ධ වුණ පුංචි දියණියා ඇගේ මියුරු හඬ ජන්මභූමිය හරහා අද ගුවනට මුසු කරાવી.
ඔව් ඇත්තටම රසිකා. ඊට කලින් අපි ඔබට තවත් දැනුම් දීමක් කරන්නයි මේ සූදානම. අපි භාෂා පාසලේ නැන්දල මාමල ඔබගේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න පුන පුනා බලා සිටිනවා. මේ නොමිලේ ලබා දෙන සේවාවක්. ඔබ තවමත් ඔබගේ දරුවා අපහා සම්බන්ධ කර නැත්නම් අදම ඔබේ දරුවා භාෂා පන්තියට ඇතුළත් කරන්න. ඔව් දැන් අපි හැමෝම බලා සිටි මින්දි දුවගේ සින්දුවකට සවන් දෙමු.
Christmas, I love you, Miss Lee, baby.
ඔබ හැමෝම මින්දිතුවගේ සින්දුව රසවින්දින ඇති කියලා.
අද අපි ඉදිරිපත් කළේ අපේ ජන්මභූමිය ගැන කිව හැකි බොහෝ දේන් විඳක් පමණයි. ඔව්, ඔබ අප සැවම අපගේ මාතෘභූමියේ උණුසුම් පහසින් සැතපුම් දහස් ගණනක් දුරින් සිටියත් අප නිරතුරුවම සෑම බදාදාවකම ඒ ගිලිහුණු උණුසුමින් විඳක් හෝ ලබා දෙන්නට ඔබ හා ජන්මභූමි වැඩසටහනින් එක් වෙනවා. අද ජන්මභූමි නිෂ්පාදනය සඳහා කතනෙන් හා තාක්ෂණයෙන් සහාය වුණේ ක්‍රිෂාන් ගාල්ලගේ. නවසීලන්ත ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළමා රසිකා හරිස්චන්ද්‍ර. නැවත හමුවන තුරු ඔබට සුවදායී රාත්‍රියක් ප්‍රාර්ථනා කරමු.
අද වගේ